සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියාති සද්ධාවන්ත පින්තුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණේ කරන්න සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ 2020 නවවෙනි මාසේ 4 වෙනි දින අභව ප්‍රාප්ත වුණු බුලත් සිංහල අතුර 182 ඒ නිවසේහි පදිංචිව සිටි රසික වීරකෝන් මහත්මාගේ අභාවයෙන් තෙමස්සක් ගත වීම නිමිති කොටගෙන පුණ්‍යානුමෝදනා කිරීම උදෙසා දයාබර පියාණන් වහන්සේ වන WMS වීරකෝන් මහත්මා විසින් එතුමාගේ මූලිකත්වයෙන් අවශේෂ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනා සම්බන්ධ කරගෙන ඒ තමන්ගේ ආදරණීය පුතණුවන් ඇතුළු මිය පරලෝකීය සියලුම ඥාතීන් සිහිපත් කරලා ඒ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කිරීමට විශේෂයෙන් රසික මහත්මාගේ මෑණියන් වූ වසර 6කට ඉහතදී අභව ප්‍රාප්ත වූ විශ්‍රාමලත් පාඨශාලාචාරිණී HD විජේසිංහ මහත්මිය ඇතුළු සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමින් අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්න. එපින්නතුන් විසින් අද ධර්මදේශනාව සඳහා අපට ආරාධනා කරද්දී මාතෘකාව හැටියට ආරාධනා කරන්නට යෙදුනේ අනිත්‍ය ධර්මය මූලික කොටගෙන අද ධර්මදේශනාව සිදු කරන හැටියට. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ පින්නතුන් නිතර අහලා පළපුරුදු ගාථා ධර්මයක් සම්බුද්ධ ශාසනයෙහි යම් කිසි කෙනෙක් නිවන් දැකීම සඳහා කටයුතු කරනවා නම් ඒ තනත්තා විසින් අවබෝධ කරගත යුතු ප්‍රධාන කාරණයක් හැටියට තථාගතයන් වහන්සේ මේ අනිත්‍ය ධර්මය පිළිබඳව දේශනා කරා. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. යම්කිසි කෙනෙක් මේ සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියන බව නුවණින් අවබෝධ කරනවා නම් යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකිනවා නම් දැන් අපට ලෝකේහි අනිත්‍ය ධර්මය යම් ප්‍රමාණයකට ඇසින් දකින්නට පුළුවන්. ඒ වගේම මේ අනිත්‍ය ස්වභාවය අපට ඉන්ද්‍රයන්ට යම් ප්‍රමාණයකට ගෝචර වෙනවා. නමුත් ඒ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ප්‍රමාණයෙන් අපට ඇසින් දැකලා සිතින් යම් ප්‍රමාණයකට වටහාගෙන පමණක් කෙලස් දුරු කරන්නට පුළුවන් කමක් නැහැ. ප්‍රඥා නැමැති ඉන්ද්‍රිය එය අවබෝධ කළොත්, ස්පර්ශ කළොත් තමයි එය නිවැරදිව ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන් වෙන්නේ. අන්න ඒ විදිහට ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කළ, ප්‍රඥාවෙන් අවබෝධ කළ තැනැත්තා අත නිබ්බින්දති දුක්ඛේ, මේ සංස්කාර දුක පිළිබඳව නිබ්බිදාවටපත් වෙනවා. ඒ සමග්ගෝ විසුද්ධියා, එය තමයි නිවනට මඟ කියලා, විසුද්ධියට මඟ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් අපි අනිත්‍ය කියන කාරණය පිළිබඳව පැහැදිලි කරන්නට කලින් මේ ගාථා ධර්මයේ එන අදහස ටිකක් විග්‍රහ කරගෙන ඉන්න එක අපිට මේ පැහැදිලි කරන කාරණය මනවින් වටහා ගන්නට වඩා පහසුවක් වෙනවා. තථාගතයන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ මේ සියලුම සංස්කාරයන් සබ්බේ සංඛාරා. එතකොට ජීවි අජීවි සවිඥානක අවිඥානක මේ සියලුම ධර්ම, එහෙම නැත්නම් ධර්මෙහි පැහැදිලි කරන ආකාරයෙන් ගත්තොත් සියලුම නාම රූප ධර්ම. එතකොට ඒ නාම රූප ධර්ම වලට තවත් වචනයක් තමයි සංඛාර ධර්ම. මේ ගාථාවේ සබ්බේ සංඛාරා කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ සියලු ධර්ම. එතකොට මේ ලෝකයට අයත් සියලු දේවල් හේතු ප්‍රත්‍යයෙන් හටගත්. හේතු ප්‍රත්‍යයෙන් හට නොගන්නා දෙයක් පිළිබඳව පැහැදිලි කරන්නේ නිර්වාණය පිළිබඳව පමණයි. ඇයි? එතන සත්ව පුද්ගල සංස්කාර මේ කිසිවක් නැති නිසා, ඒ සියල්ලෙන් විනිර්මුක්ත නිසා. ඒක ගැඹුරු කාරණයක්. ඒක වෙනම අපි පැහැදිලි කරගන්න ඕන. අපි වෙනත් ධර්ම දේශනාවල්දී මේ පිළිබඳව නැතරම් පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට මේ ලෝකයට අයත් සියලු දේවල් පොදුවේ හඳුන්වන සංඛාර කියලා. සංඛාර කියලා හඳුන්වන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා නිසා. එතකොට හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ධර්මවල ආවේනික ලක්ෂණයක්, අනිවාර්ය ලක්ෂණයක්, පොදු ලක්ෂණයක් තමයි වහ බිඳී යන ගති. ඒක තමයි මෙතන අනිත්‍ය කියලා හඳුන්වන්නේ. එතකොට සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියන බව හරියට හඳුනාගත්තොත්, ප්‍රඥාවෙන් දැක්කොත්. දැන් මෙතනදී තවත් කාරණයක් අපි සිහිපත් කරන්නට ඕන. දැන් මේ වර්තමානයේහි ඇතැම් දේශකයන් වහන්සේලා මේ අනිත්‍ය කියන වචනයට වෙනත් අර්ථකථනයක් දෙන්නට උත්සාහ කරනවා. අනිත්‍ය නෙමෙයි ඒක, අනිච්ච. අනිච්ච කියලා කියන්නේ නඉච්ච. නඉච්ච කියලා කියන්නේ කැමැති හැටියට සිදු නොවන බවයි. ඒ නිසා අනිච්ච කියලා කියන්නේ බිඳී යන ගතිය නොවේයි, කැමැති හැටියට සිදු නොවන ගතියයි කියලා වෙනස් අර්ථයක් දෙන්නට උත්සාහ කරනවා. වෙන තුනේ අනිත්‍ය කියලා කියන්නේ සංස්කෘත සහ සිංහල වචනය, අනිච්ච කියලා කියන්නේ එහෙම පාලි වචනය. එතකොට මේ දෙකෙන්ම අදහස් කරන්නේ බිඳී යන ගතිය විනා අපි කැමැති හැටියට සිදු නොවන ගතිය කියන එක නෙමෙයි. අපි කැමැති හැටියට පවතින්නේ නැති බව, අපි කැමැති හැටියට සිදු නොවන ගතියකුත් සංස්කාර ධර්මයන්හි තියෙනවා. ඒකත් සංස්කාර ධර්මයන්හි ආවේනික ගතිය. නමුත් ඒ ගතිය අනිත්‍ය කියලා නෙමෙයි හඳුන්වන්නේ, අනාත්ම කියන නමිනුයි එය හඳුන්වන්නේ. මොකද මම කියලා, සත්වයෙක් කියලා, පුද්ගලයෙක් කියලා කෙනෙක් අපට පනවන්නට බැරි නිසා, සත්ව පුද්ගල ස්වභාවයෙන් විනිර්මුක්ත නිසා මම කැමති විදිහට පවතින්න ඕන කියලා හිතුවට එහෙම පවතින්නේ නැහැ. ඇයිද? මම කියලා කෙනෙක් ඇත්තටම නැති නිසා. සත්වයෙක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ. ඒ නිසා ඒ අදාළ සංස්කාර ධර්මයටත් සත්ව පුද්ගල ස්වභාවයක් නැහැ. මමයි කියලා හිතාගෙන ඉන්න තැනත් සත්ව පුද්ගල ස්වභාවයක් නැහැ. එතකොට එතනත් නැත්තම් මෙතනත් නැත්තම් සත්වයේ පුද්ගලයේ මට ඕන විදිහට පවතින්න ඕන කියලා හිතන එක අපේ කල්පිතයක් පමණයි. එතකොට ඒ කල්පිතය සාර්ථක වෙන්නේ නැත්තේ, ඒ අපේ අපේක්ෂාව බලාපොරොත්තුව ඉටු වෙන්නේ නැත්තේ, ඒකට පදනමක් නැති නිසා. ඒ සියල්ලත්ම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා අනාත්ම ධර්ම නිසා. කාගේවත් රුචිකත්වයට අනුව නෙවෙයි දේවල් සිද්ධ වෙන්නේ, අදාළ හේතු ප්‍රත්‍යයන්ට අනුව. ඒ නිසා අපි සම්මත වශයෙන් මම කියලා, ඔබ කියලා, අපි කියලා සම්මත කරගන්නෝ. එතකොට අපි හැම කෙනෙකුටම අපි ඇලුම් කරන විදිහක්, අපි කැමති වෙන විදිහක්, රුචි කරන විදිහක්, ඒක මේ මනසෙහි පහළ වෙන එක්තරා ගුණයක්. මෙන්න මෙහෙම තියෙනවා නම් මම කැමති. ඒකනේ කාම කියලා හඳුන්වන්නේ. ඇසින් දකින්න කැමති වෙන දේ රූපකාම, කනෙන් අහන්නට කැමති වෙන දේ ශබ්දකාම, මේ විදිහට ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධම්මකාම කියලා කියන්නේ අපි මනසින් අරමුණු කරන්නට කැමති. ඒ කියන්නේ අපි ප්‍රියමනාප යම් යම් ස්වභාවයන්, යම් යම් ගති ලක්ෂණ. එතකොට ඔය ෂඩේන්ද්‍රයන්ගෙන් අපි කොහොම ලෝකය පවත්වන්නට කැමති වුණත් ඒ විදිහට නෙවෙයි පවතින්නේ, එහි පවතින අදාළ හේතු ප්‍රත්‍යයන්ට අනුව. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මීට තෙමස්සකට ඉහතදී මිය ගිය මේ රසික වීරකෝන් මහත්මයා තව බොහෝ කාලයක් ජීවත් වෙනවා නම් මේ පියාණන් කැමති, ඥාති හිත මිත්‍රාදීන් කැමති. නමුත් ඒ අපේ කැමැත්තට අනුව නෙමෙයි ඔහුගේ ජීවිත පැවැත්ම තීරණය වෙන්නේ. ඒ රසික මහත්මයා ගෙනත් තිබිච්ච ආයු කාලය, ඒ වගේම උත්පත්තියට බලපාපු කර්ම ශක්තිය, ඒ වගේම ප්‍රවෘත්ති විපාක වශයෙන් ඉපදුනාට පස්සේ ඔහුට බලපවත්වන කුසල අකුසල කර්ම, ඒ වගේම ඔහු තමන්ගේ ජීවිතය පරිහරණය කරපු විදිහ, මේ කාරණා මත තමයි රසික මහත්මාගේ ජීවිතේ කොච්චර කාලයක් පවතිනවද, කොච්චර කාලයකින් අහෝසි වෙනවද කියන එක තීරණය වෙන්නේ. ඒක පියාගේ කැමැත්තට අනුවත්, වෙන කෙනෙකුගේ කැමැත්තට අනුවත් නෙමෙයි. එතකොට එහෙමනම් එහි පවතින සාධකවලට අනුව තමයි දේවල් සිද්ධ වෙන්නේ, වෙනත් කෙනෙකුගේ රුචිකත්වය මත නෙමෙයි. ඉතින් තව කෙනෙකුට එතනදී තර්ක කරන්න පුළුවන්, සමහර දේවල් රුචිකත්වයට අනුව සිද්ධ වෙනව නේද කියලා. රුචිකත්වයට අනුව යමක් සිදු වෙනවා වගේ පෙනෙනවා නම් ඒ රුචිකරණ ආකාරයට ගැළපෙන විදිහට හේතු සම්පාදනය වෙලා තියෙනවා නම් ඒසේ සිද්ධ වෙන්නට පුළුවන්. ඒ අපේ රුචිකත්වය නිසා නෙමෙයි, අදාළ හේතු සම්පාදනය වුන නිසා. අපි මේට පෙරත් උදාහරණයක් හැටියට සිහිපත් කරලා තියෙනවා. යම් කිසි කෙනෙක් විභාගයේ සමත් වෙන්නට ඕන කියලා හිතනවා නම් සමත් වෙන්නට පුළුවන්. ඒ සමත් වෙන්නේ තමන් විභාගයේ සමත් වෙන්නට කැමති නිසා නෙමෙයි, අදාළ හේතු සාධක සම්පාදනය කරපු නිසා. ඒතර මේ හේතු සාධක හරියට සම්පාදනය කළොත් මම විභාගයේ අසමත් වෙන්න ඕන කියලා හිතුවා වුණත් අසමත් වෙන්නේ නැහැ. ඒතනත්ත සමත් වෙනවා. ඒ වගේම සමත් වෙන්න ඕන කියලා හිතුවා වුණත් අදාළ සාධක සම්පූර්ණ වෙන්නේ නැතිනම් ඒතනත්ත සමත් වෙන්නේ නැහැ. එහෙමනම් රුචි අරුචිකම මත නෙවෙයි ඒ සිද්ධ වෙලා තියෙන්නේ, අදාළ හේතු ප්‍රත්‍යයන් අනුව. එතකොට ඒ සංස්කාර ධර්මයන් අපි කැමති විදිහට සිදු නොවනවා කියන එකත් සංස්කාර ධර්මයන්ගේ පවතින එක්තරා ලක්ෂණයක් තමයි. හැබැයි මේ ලක්ෂණය අනාත්ම ලක්ෂණයටයි සංග්‍රහ වෙන්නේ, අනාත්ම ලක්ෂණයෙහි එක්තරා ස්වභාවයක් හැටියටයි දක්වන්නේ, අනිත්‍ය ලක්ෂණය හැටියට නෙමෙයි. ඒ නිසා යම් කෙසේ ගිහි පැවිදි යම් කෙනෙක් කියනවා නම් අනිත්‍ය කියලා කියන්නේ න ඉච්ඡ කියන එකයි, ඒ තමන් කැමති හැටියට සිදු නොවන ගතියයි කියලා කියනවා නම් ඒ අනිත්‍ය ධර්මය වරදවා වටහා ගැනීමක්, පටලවා වටහා ගැනීමක් පමණයි. එය නිවැරදි ධර්මපරයය, ධර්ම විග්‍රහය නොවේ. ඉතින් මේ කාරණයක් අපි මූලික වශයෙන් තේරුම් ගන්න ඕන. එම නොවුනොත් වර්තමානයේ හුඟක් දෙනා මේ විදිහේ විවිධ ධර්ම විග්‍රහයන් තුල පැටලිලා නිවැරදි අර්ථකථනය වෙනුවට වැරදි අර්ථකථනයන් මත එල්බගෙන කටයුතු කරනවා. එතකොට සංස්කාර ධර්මයන්හි තමන් කැමති විදිහට සිදු නොවන ගතියක් පවතිනොයි කියන එක අපි තේරුම් ගන්නට ඕන. හැබැයි එය වෙනම ලක්ෂණයක්, මේ අනිත්‍ය කියලා කියන්නේ වෙනම ලක්ෂණයක් කියන මේ දෙක වෙන්කොටගෙන අපි මනවින් හඳුනා ගන්නට ඕන. තොර බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන සබ්බේ සංඛාරා අනිච්ඡාති, මේ සියලුම සංස්කාර ධර්මයන් වහා විනාශ වෙන සුළුයි, නැසෙන සුළුයි, අභාවයට යන සුළුයි, බොහෝ කල් පවතින දේවල් නෙවෙයි කියන මේ කාරණය නුවණින් වටහාගත්තු තැනැත්තා අත නිබ්බින්දති දුක්ඛේ. ඒ තැනැත්තා දුක පිළිබඳව නිබ්බිදාවට, මෙතන දුක කියලා කියන්නේ මේ සංස්කාර දුක්ඛය. ඒ කියන්නේ දැන් දුක්ඛ කියන වචනේත් අපි මෙතනදී පැහැදිලි කරගන්නට ඕන. අපි බොහෝ දේශනාවලදී මේ කාරණය සිහිපත් කරනවා. දුක්ඛ කියලා කියනකොටම සාමාන්‍ය ලෝකයා දුක හැටියට ගන්නෙ කැක්කුම, අමාරුව, වේදනාව, අපහසුව, පීඩාව, රිදෙන ගතිය. මේ වේදනාවෙහි ඇති කර්කශ ගතිය තමයි බොහෝ දෙනා දුක හැටියට හඳුනාගන්නේ. හැබැයි තථාගතයන් වහන්සේ දුක්ඛ කියලා කියන්නේ මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සංස්කාරයන්හි පවතින අසාර ගතිය. ඒ කියන්නේ ඒවා හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න නිසාත් අසාරයි, වහා බිඳී යන නිසාත් අසාරයි, පීඩා ඇති කරන නිසාත් අසාරයි. ඒව නැවත නැවත නඩත්තු කළ තැනැත්තාට අමුතුවෙන් සිද්ධ වෙන යහපතක්, වගතුවක්, හොඳක් මොකක්වත්ම ප්‍රතිලාභයක් නැහැ. අනන්ත සසරෙහි මේ සංස්කාර ධර්මයන් නැවත නැවත නඩත්තු කරලා, පෝෂණය කරලා, සංරක්ෂණය කරලා, අභාවයට ගිහින් ඊළඟ භවයේ උපදිනවා, ආයෙත් දේවල් ගොඩ නගනවා. මේ විදිහට භවෙන් භවේ අපි කොතෙක් දේවල් ගොඩනැගුවත් අපට දැන් අනන්ත සසරෙහි අපි හැම දේවල් ගොඩනගමින් උපදෙමින් මැරෙමින් ආවයි කියලා දැන් අපට මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? ඒ සසරෙහි ගොඩනගපු කිසිවක් නැහැ. සියල්ල අභාවයට ගිහිල්ලා මේ ජීවිතේ ගොඩනගාගත්තු දේවල් පමණයි. ඒතොර ඒවත් එක්ක අපි ජීවත් වෙමින් දැද්දී ඒව අභාවයට යනවා. දැන් මේ පියාණන් ජීවත් වෙමින් දැද්දී පුතණුවන් අභාවයට ගියා. එතකොට ඒ කුමක් නිසාද? ඒවා අසාර නිසා. එතකොට එහෙම නැත්නම් අපේ අභාවය නිසා අපි මෙතෙක් ඇසුරු කරපු සියල්ලම අපට අහිමි වෙනවා. එතකොට ඔය ක්‍රම දෙකෙන් කවරාකාරයකින් හෝ සියල්ල අහිමි වෙනවා. යලිත් අපි දේවල් ඒකරාශී කරගන්නවා. ඒවත් අහිමි වෙනවා. මෙහෙම භවයෙන් භවයේ කොතෙක් අපි එක්රස් කරගත්තත් ඒ සියල්ල අභාවයට යන නිසා ඉතිරි වෙන පවතින සාරවත් වූ කිසිවක් මෙහි ඇත්තේ නැහැ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේලා ආර්යයන් වහන්සේලා දුක්ඛ කියලා හඳුන්වන්නේ මෙන්න මේ નિસරු ගතිය, මේ හිස් ගතිය, මේ වගතුවක් නැති ගතිය, ඒ වගේම කොතෙක් නඩත්තු කළත් ඒවෙන් යහපතක් නොවන ගතිය, වටිනාකමක් නැති ගතිය. අන්න ඒක තමයි ආර්යයන් වහන්සේලා දුක්ඛ කියලා හඳුන්වන්නේ. ඒතකොට සාමාන්‍ය ලෝකයා තමයි අර දුක්ඛ වේදනාව මූලික කොටගෙන කටුක වේදනාව දුක හැටියට ගන්න. එතකොට ඔවුන්ට පැටලවෙනවා කුමක් නිසාද? කටුක වේදනාව දුකයි, සෞම්‍ය වේදනාව සැපයි කියලා සංස්කාරයන්හි එක් කොටසක් දුක් හැටියටත් එක් කොටසක් සැප හැටියටත් ප්‍රතඥන සත්වයින් වරදවා වටහා ගන්නේ අර වේදනාව මුල් කොටගෙන සැප දුක තීරණය කරන නිසා. ආරහන් වහන්සේලා සැප දුක තීරණය කරන්නේ ඒ වේදනාවෙන් තමයි. නමුත් ඒ වේදනාවක් හැටියට සැපයක් වශයෙන් හඳුනා ගන්නා දේ කිසි තේරුමක් නැති හරයක් නැති નિસරු ධර්මයක් නිසා, කිසිම යහපතක් සිදු නොවන ධර්මයක් නිසා, හේතු ප්‍රත්‍යයෙන් හටගන්න වහා බිඳී යන නැවත නැවත නඩත්තු කලයි කියලා අමුතු අරුතක් නැති නිසා ආර්යයන් වහන්සේලා සැපයත් ඒ අර්ථයෙන් දුක්ඛ කියලා හඳුනා ගන්නවා. එතකොට සාමාන්‍ය ප්‍රතඥයා දුක ප්‍රතික්ෂේප කරමින් සැපයට ඇලුම් කරනවා. ආර්යයන් වහන්සේලා සැප දුක දෙකම නිස්සාර වශයෙන් දකිමින් ඒවාහි නොඇලී වාසය කරන්නට මනස සකස් කරගන්නවා. එතකොට දැන් මේ ගාථාවේදී තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා, සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ. අන්නේ විදිහට සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා හරියට අවබෝධ කරගත්තහම ප්‍රඥාවෙන් ඒ තැනැත්තා මේ සංස්කාර දුක පිළිබඳව නිබ්බින්දති, නිබ්බිදාවට පත් වෙනවා. ඒ සමග්ගෝ විසුද්ධිය, එය තමයි විසුද්ධියට හේවත් කෙලස් ප්‍රහාණය කිරීමට නිවන් දැකීමට මඟ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒතර මොකක්ද මේ නිබ්බිදාවටපත් වෙනවා කියලා කියන්නේ? හුඟක් දෙනා මේ කාරණය හඳුනාගන්නේ නිබ්බින්දති කියලා කිව්වහම පොතපතවලත් පැහැදිලි කරන්නේ කලකිරෙයි කියලා. ඒතර කලකිරෙයි කියන වචනේ නිබ්බින්දති කියන වචනයට නිවැරදි සිංහල වචනේ වෙන්නට පුළුවන්. නමුත් වර්තමාන සමාජයේ කලකිරෙයි කියන වචනය හුඟක් දෙනා හඳුනාගන්නේ යම් සියුම් ද්වේෂ මූලික ස්වභාවයකින් ඇතිවෙන මානසිකත්වයක් පැහැදිලි කරන්න තමයි කලකිරෙනවා කියන්නේ. එතකොට දැන් කලින් කලට පින්නතුනි නිවැරදි අර්ථ නිවැරදි වචනවලට උනත් වෙනස් අර්ථ සමාජයේ විසින් ආරෝපණය කරගන්නවා. ඉතින් ඒ වගේ වචනයක් තමයි මේ තියෙන්නේ. කලකිරීම කියන එක අතීත කාලයේ හැබෑ අර්ථයෙන් හඳුනා ගන්නට ඇති. නමුත් වර්තමානයේ වෙනකොට බොහෝ දෙනා කලකිරෙනවා කියලා කියන්නේ එච්චර ප්‍රිය නැති, රුස්සන් නැති, ප්‍රසන්න නැති ගතියකට තමයි කලකිරෙනවා කියන්නේ. එහි තියෙන්නේ ද්වේෂ මූලික ගතිය. එතකොට ඒ අර්ථයෙන් අපි කලකිරෙනවා කියලා ගත්තොත් ඒක සුදුසු නැහැ. මෙතන මේ කලකිරෙයි කියන වචනයට ඊටාම සුදුසු, එහෙම නැත්නම් මෙතන නිබ්බින්දති කියන වචනයට ඊටාම සුදුසු අර්ථකතනය කලකිරෙයි කියනවටත් වඩා ඒ නිබ්බින්දති කියන එකේ සංස්කෘත වචනේ ගත්තහම, නිබ්බින්දති කියලා කියන්නේ පාලි වචනේ, ඒකේ සංස්කෘත වචනේ තමයි නිර්වින්දති. නිර්වින්දති කියලා කියන්නේ විඳින්නේ නැහැ කියන එකයි. දැන් රෝගියෙක් ශල්‍යකර්මයක් කරන්න නිර්වින්දනය කරනවා. එහෙම නැත්නම් අපි හදිසි අනතුරකදී අපි සිහිසුන් වෙනවා. ඒතර සිහිසුන් වෙනවා කියලා කියන්නේ ස්වභාවික නිර්වින්දනය. ඒතර එතනින් එහාට අර සිද්ධ වෙන කිසිවක් විඳින්නේ නැහැ. අපි එකවර බිහිතියෙන් තැතිගත්තොත් අපි නිර්වින්දනය වෙනවා. එතකොට අර කිසිම සංඥාවක් අපි ගන්නෙ නැහැ. එතකොට ඒක තමයි නිබ්බින්දති කියලා කියන්නේ. එතකොට මේ සියලුම සංස්කාරයන් අනිත්‍යයි කියලා හරියට දැක්කොත් හරියට අවබෝධ කළොත් අත නිබ්බින්දති. එතනින් එහාට මේ සංස්කාරයන් විඳින්නට යන්නේ නැහැ. විඳින්නට තරම් ඒවා දෙයක් නැහැ කියලා හරියට වටහා ගන්නවා. අන්න ඒක තමයි අර දුක්ඛ කියලා බුදුහාමුදුරුවෝ මෙතන පැහැදිලි කරන්නේ. අත නිබ්බින්දති දුක්ඛේ. ඒ සංස්කාර ධර්මයන් පිළිබඳව තියෙන නිස්සාරත්වය හරියට වැටහෙනවා. ඒව අනිත්‍යයි කියලා තේරුම් ගත්තාම. එහෙම තේරුම් ගත්තෙන් පස්සේ ඒ අසාර වූ අනිත්‍ය වූ සංස්කාර ධර්මයන් ඇලීමෙන් බැඳීමෙන් භුක්ති විඳින්නට යන්නේ නැහැ. ඒවෙහි තියෙන හැටියට තියෙන ඉඩ හැරලා තමන් නිහඬ වෙන්නට උපේක්ෂා සහගත වෙන්නට ඒතනත්තාට හැකියාවක් තියෙනවා. ප්‍රඥාවෙන් අවබෝධයෙන් ඒ දිහා දකින්නට ඒතනත්තාට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ නිර්වින්දති කියන තැනදී 아무තු කලකිරීමකුත් නැහැ. එපා වීමකුත් නැහැ. දැන් සමහරු කියන්නේ අනේ හාමුදුරනේ මේ ලෝකේ කිසිම ගතයුත්තක් නැහැ. මට නම් දැන් මේ ලෝකේ එපා වෙලා තියෙන්නේ. මේ සසර ගමන එපා වෙලා තියෙන ඉක්මනින් මේකෙන් නිදහස් වෙන්නට ඕන. එතකොට සමහරු එහෙම කියලා හරියම කලකිරුණු ස්වභාවයෙන් තමයි ජීවිතේ දිහා බලන්නේ. එතකොට එහෙම වෙන්නට හුඟක් වෙලාවට හේතු වෙන්නේ තමන් අකමැති විදිහට දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒවත් එක්කලා ගැටිලා හැපිලා නොසතුටටපත් වෙලා තමයි දැන් ඒවෙන් අයින් වෙන්නට උත්සාහ කරන්නේ. ඒ ස්වභාවයෙන් අපට කෙලස් නසන්නට බෑ. මොකද ඒ ස්වභාවය තුලම අපට නොදැනී එක්තරා පටික සම්පයුක්ත බව සියුම් ද්වේෂයක් අපේ මනසේ හටගන්නවා. ඒතර ද්වේෂය කියන්නේ ක්ලේශය. අපේ හිත කිලිටි කරනවා, අපේ හිත අඳුරු කරනවා, අපේ සිතේ ප්‍රභාව නැති කරනවා, ප්‍රඥාවෙන් ලෝකය අවබෝධ කරන්න තියෙන ඉඩ අහුරනවා. එහෙමනම් කලකිරීමක් හෙවත් ද්වේෂමූලික සිතක් ඇති වුණු තැන අපිට ලෝකය අවබෝධ කරන්නට බෑ. ලෝකය අවබෝධ කරන්නට නම් කෙලෙස් නසන්නට නම් ඒ ද්වේෂමූලිකව කලකිරෙන ගතියෙන් සිත නිදහස් කරගන්නට ඕනේ. ඇලීමකුත් නැතුව ගැටීමකුත් නැතුව ප්‍රඥාවෙන් දකින්නට පුළුවන් වෙන්නට ඕනේ. එතකොට 아무තු ඇල්මක් බැඳීමකුත් නැහැ, ප්‍රතික්ෂේප කිරීමකුත් නැහැ. මේක අපි උදාහරණයක් හැටියට ගත්තොත් පින්නතුනේ අපි හිතමු පුංචි කාලේ අපි සරුංගලයක් යවන්න, එහෙම නැත්නම් රබර් බෝලයකින් සෙල්ලම් කරන්න, එහෙම නැත්නම් කුමක් හෝ සෙල්ලම් බඩුවකට අපි තදින් ඇලුම් කරනවා. එතකොට ඒක කවුරු හරි ගෙනත් දුන්නන් පස්සේ බොහොම ආදරයෙන් වැළඳගෙන අනිත් අයට පෙන්නමින් නිදා ගන්නකොටත් ළඟ තියාගෙන උදේ අවදි වෙච්ච ගමන් ආයේ ඒක හොයලා තුරුල් කරගෙන කවුරු හරි ගත්තොත් ඒක ඉල්ලනවා, දුන්නේ නැත්නම් අඬනවා. ඇයිද මේ? අර Taman ඒකට ඇලුම් කරමින් ඒක භුක්ති විඳිනවා. භුක්ති විඳිනවා කියන්නේ කනවා කියන එක විතරක් නෙමෙයි. ඒ පිළිබඳව ඇලීම සහ ගැටීම සහිතව කටයුතු කරනවා. ඒ පිළිබඳව වටිනාකමක් දකින නිසා තමන් ඒක ලං කරගන්නට පවත්වා ගන්නට උත්සාහ කරනවා. වෙන කෙනෙක් ගත්තහම තමන්ට අහිමි වෙනවා කියලා දැනගත්තහම ගැටීමක් ඇති වෙනවා. එතකොට ඒ ඇලීම් ගැටීම් වශයෙන් නැත්තා ඒ සෙල්ලම් බඩුව පරිහරණය කරනවට තමයි භුක්ති විඳිනවා කියලා කියන්නේ. එතකොට දැන් අපිට කවුරු හරි එහෙම සෙල්ලම් බඩුවක් ගෙනත් දුන්නු, රබර් බෝලයක් ගෙනත් දුන්නු, සරුංගලයක් ගෙනත් දුන්නු, අපි ඕක තුරුල් කරගෙන නිදා ගන්නයි අනිත් අයට පෙන්වන්නයි මේ මට හොඳ සෙල්ලම් බඩුවක් හම්බුණා, හොඳ රබර් බෝලයක් හම්බුණා කියලා අපි කාටවත් ඕක පෙන්න විචිත්‍රවත් කරන්නට යන්නේ නැහැ. ඒ වගේම අපි ගැටෙන්නෙත් නැහැ, අපෝයි රබර් බෝල නම් මගේ ළඟට ගේන්න එපා, සෙල්ලම් බඩු ගේන්න එපා, ඔය කිසි වටිනාකමක් නැහැ, මට නම් හරි කලකිරීමක් තියෙන්නේ. එහෙම කියලා අපි ඒක ප්‍රතික්ෂේප කරන්න උත්සාහ කරන්නෙත් නැහැ. කවුරු හරි ගෙනත් දුන්නොත් ඒක පැත්තකින් තියලා තියෙනවා, වෙන කෙනෙක් ඉල්ලුවොත් ඒක දෙනවා. එහෙම තිබුණයි කියලා අපට ප්‍රශ්නෙකුත් නැහැ, ඒක නොතිබුණයි කියලා ප්‍රශ්නෙකුත් නැහැ, ගෙනත් දුන්නයි කියලා 아무තු වැදගත්කමකුත් නැහැ, අරන් ගියයි කියලා 아무තු ප්‍රශ්නෙකුත් නැහැ. ඇයි ඒ? එහි වටිනාකමක් නොදකින නිසා. අන්න ඒක තමයි නිබ්බින්දති කියලා කියන්නේ, විඳින්නේ නැහැ. ඒකේ විඳින්න තරම් වැදගත්කමක් වටිනාකමක් නැහැ කියලා හරියට හඳුනා ගන්න. ඒතර බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් අපට පැහැදිලි කරනවා සබ්බේ සංඛාරා අනිච්ඡාති, සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා හරියට නුවණින් ස්පර්ශ කළොත්, හරියට නුවණින් අවබෝධ කළොත් අන්න ඒ තැනත්තා සියලුම සංස්කාරයන් නිසරු බව දැනගෙන ඒ නිස්සාර වූ සංස්කාරයන් භුක්ති විඳීමෙන් නිදහස් වෙනවා. ඒ කියන්නේ විඳින්නේ නැහැ. ඇලීම් වශයෙන්ුත් ගැටීම් වශයෙන්ුත් ඒවා අල්ලගන්නට, උපාදාන කරගන්නට, ඒවත් එක පැටලෙන්නට යන්නේ නැහැ. සංස්කාර ධර්මයන් පවතිනවා, නඩත්තු කරනවා, ජීවත් වෙනවා. අර සෙල්ලම් බඩුවක් ගෙනත් දුන්නාම ඒක පැත්තකින් තියලා ඒක තිබුණත් එකයි නැතත් එකයි අපි අපේ කටයුතු කරගෙන යනවා. ඒ වගේ ඒතනත්තා අවබෝධයෙන් ක්‍රියා කරනවා මේ සංස්කාර ලෝකය පිළිබඳ ඇලීම් ගැටීම් වලින් තොරව උපේක්ෂා සහගත. ඒස මග්ගෝ විසුද්ධිය, එයයි විසුද්ධියට මඟ, එයයි කෙලස් නැසීමට මඟ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. කුමක් නිසාද? අපි ඇලෙනකොට ඒ තෘෂ්ණාව මූලිකව කෙලෙස් හට ගන්නවා. අපි ගැටෙනකොට ද්වේෂය මූලිකව කෙලෙස් හට ගන්නවා. ඇලීම් ගැටීම් දෙකම හටගන්නේ අවිද්‍යාව හේවත් නොයැටීම නිසා. යමෙක් ප්‍රඥාවෙන් මේ සංස්කාර ධර්මයන්ගේ හැබෑ ස්වභාවය අවබෝධ කරනවද, ඒ තැනැත්තා ඇලීම් ගැටීම් මුලාවීම් මුල් කොටගත් සියලු ක්ලේශයන්ගෙන් සිත නිදහස් කරන්නට සුදුසුකම් ලබනවා කියන එකයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේදී පැහැදිලි කරන්නේ. දැන් එතකොට ඔය විදිහට අපි ගාථා ධර්මයේ මූලික අදහස පැහැදිලි කළේ අපට අනිත්‍ය කියන මාතෘකාව නිවැරදිව හඳුනා ගන්නට මේ කාරණා උපකාර වෙන නිසායි. අනිත්‍ය කියන ධර්මය මේ සියලුම සංස්කාර ධර්මයන්ට ආවේනික වුණු ගති ලක්ෂණය. එය තුන් ආකාරයකින් දහමේ විවිධ තැන්වල අපට පැහැදිලි කරලා දෙනවා. කොමක්ද ඒ තුන් ආකාරය? ෂණයක් පාසා සංස්කාර ධර්මයන්හි ඇතිවෙන ෂණික අභාවය. එහෙම නැත්නම් ඒක හඳුන්වනවා ෂණ භංගුරත්වයයි කියලා. එහෙම නැත්නම් ෂණික මරණයයි කියලා. ඒ ෂණික මරණය ෂණ භංගුරත්වයේ හැටියට හඳුන්වන නාම රූප ධර්මයන් ෂණයක් ෂණයක් පාසා බිඳී යන ගතිය. ෂණයක ෂණයකින් බිඳෙනවා, ආයත් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ආයත් බිඳී යනවා, ආයත් හට ගන්නවා. මේ සියලුම නාම රූප ධර්මයන් ඔය ආකාරයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. අන්නේ ෂණයක් ෂණයක් පාසා බිඳී යන ගතිය තමයි සංස්කාර ධර්මයන්ගේ සැබෑ අනිත්‍ය ලක්ෂණය. නමුත් ඒක එකවර ඇහැට පෙනෙන්නේ නැහැ, එකවර සිතට දැනෙන්නේ නැහැ. දීර්ඝ කාලයක් උත්සාහ කිරීමෙන්, ප්‍රඥාව දියුණු කිරීමෙන්, ප්‍රඥාව නැමැති ඉන්ද්‍රියට හසු කරගත යුතු ඉතාම සූක්ෂම ධර්මයක් තමයි මේ අනිත්‍ය ධර්මය. ඊළඟට අනිත්‍ය පිළිබඳව අපට පැහැදිලි කරලා දෙන දෙවැනි අවස්ථාව තමයි අර ෂණයක් ෂණයක් පාසා බිඳී යන නාම රූප ධර්මයන් දීර්ඝ කාලයක් පරම්පරාවක් හැටියට පැවතිලා ඒ පරම්පරාව අභාවයට පත් වෙන අවස්ථාව. ඒ පරම්පරාව අභාවයට පත් වෙන අවස්ථාව අපි හඳුන්වනවා මරණයයි, සම්මුති මරණයයි, බිඳීමයි. එහෙම නැත්නම් කැඩෙනවා, බිඳෙනවා, කුණු වෙනවා, පර වෙනවා, මරණයටපත් වෙනවා, අහෝසි වෙනවා. මේ ආදී වශයෙන් අපි විවිධ නම් වලින් හඳුන්වනවා මේ සංස්කාර ධර්මයන්ගේ පරම්පරාවක් හැටියට පැවතිලා නිෂේධ වීම, අහෝසි වීම. ඒ අවස්ථාව අපි මරණය හෝ වෙනත් නමකින් හඳුන්වනවා. ඒ අනිත්‍ය ධර්මයේහි තවත් එක් අවස්ථාවක්. අර ෂණයක් ෂණයක් පාසා බිඳි බිඳි යන ගතිය තමයි සැබෑම අනිත්‍ය ධර්මය. ඒ ෂණයක් ෂණයක් පාසා බිඳි බිඳි ගියාට අපට පේනවනේ මිනිස්සු ජීවත් වෙනවා. මිනිස්සු උපන්න හැටියට මැරෙන්නේ, උපන්න ගමන්ම මැරෙන්නේ නැහනේ. ඒ මිනිස්සු යම්කිසි ආයු කාලයක් ජීවත් වෙනවා. දැන් රසික වීරකෝන් තරුණ මහත්මයා අවුරුදු 46ක් පමණ මේ ලෝකෙහි ජීවත් වුණා. එතකොට එතුමා ඉපදිච්ච දවසේ ඉඳලම නාම ධර්මත් බිඳි බිඳි යනවා, රූප ධර්මත් බිඳි බිඳි යනවා. හැබැයි ඔහු ජීවත් වෙනවා. ඒ කොහොමද ජීවත් වෙන්නේ? නාම ධර්ම බිඳුනට යලිත් හට ගන්නවා, රූප ධර්ම බිඳුනට යලිත් හට ගන්නවා. ඒ හට ගන්නා නාම රූප ධර්ම පරම්පරාවක් හැටියට බොහෝ කාලයක් සක්‍රිය වෙනවා, ක්‍රියාත්මක වෙනවා. ඒකට අදාළ හේතු ප්‍රත්‍ය තියෙන නිසා. දැන් ඔහොම හේතු ප්‍රත්‍යයන් මත පැවතිලා අවුරුදු 46ක්ම ඒ පරම්පරාව පැවතිලා ඔන්න අභාවයට ගියා. ඒ අභාවයට ගිය තැන අපි කියනවා මරණයටපත් උනායි කියලා. දැන් ඒත් අභාවයට යamak, ඒත් අනිත්‍ය ධර්මයක්. එය හඳුන්වනවා සම්මුති මරණයයි කියලා. අර ෂණයක් ෂණයක් පාසා සිද්ධ වෙන එක අපි හඳුන්වනවා ෂණික මරණයයි කියලා. එහෙම නැත්නම් ෂණ භංගුරත්වයයි කියලා. මේ පරම්පරාවේ අහෝසි වීම අපි හඳුන්වනවා සම්මුති මරණයයි කියලා. මොකද ලෝකයා මරණය හැටියට සම්මත කරගන්නේ ඒ දීර්ඝ කාලයක් පැවතිලා අහෝසි වීම. එහෙම නැත්නම් එය ධර්මයේ හඳුන්වනවා විපරිණාමයයි කියලා. විපරිණාම කියලා කියන්නේ අර යම්කිසි නාම රූප පරම්පරාවක් ක්‍රියාත්මක වෙලා එය වෙනස් වීම, විකෘති වීම, විපරීත වීම. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි සමුච්ඡේද මරණය. සමුච්ඡේද මරණයයි කියලා කියන්නේ පෙනුතුනේ මේ නාම රූප ධර්මයන් ෂණයක් ෂණයක් පාසා බිඳී යනවා. නමුත් හේතු ප්‍රත්‍යයන් පවතින නිසා යලි යලිත් හටගන්නවා. නාම ධර්මත් බිඳී යනවා. බිඳී ගියාට ඒ අදාළ සාංශාරික කර්ම ශක්තිය තවම ඉතිරි වෙලා තියෙන නිසා, ඒ වගේම ජීවත් වීමේ තෘෂ්ණාව හෙවත් භවතණ්හාව තවම තියෙන නිසා බිඳී යන නාම ධර්ම, ඒ කියන්නේ බිඳී යන සිත යලි යලිත් හටගන්නවා. අදාළ ආරම්මන ග්‍රහණය කරමු. එතකොට එහෙම පවතින සිත යම් අවස්ථාවක මතු නොහට ගන්නා ආකාරයෙන් අහෝසි වෙනවද? අන්නේ අවසන් වතාවට අහෝසි වෙන අවස්ථාව හඳුන්වනවා කුමක් කියලාද? සමුච්ඡේද මරණයයි කියලා. සමුච්ඡේද මරණයයි කියලා කියන්නේ අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පාන අවස්ථාව. එතකොට නැවත ඒ පංචස්කන්ධය යලි හටගන්නේ නැහැ. එහි නාම රූප ධර්මයන් යලි සක්‍රිය වෙන්නේ නැහැ. රූප ධර්ම කලක් පවතින නිසා අනුක්‍රමයෙන් දිราපත් වෙන්නට පුළුවන්. හැබැයි නාම ධර්ම නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණයටපත් වෙනවා. එතකොට ෂණයක් ෂණයක් පාසා මේ නාම රූප ධර්ම බිඳි බිඳි හට ගන්නෝ, එය හඳුන්වනවා ෂණික මරණයයි කියලා. එහෙම බිඳි බිඳි හට ගන්නා වූ නාම රූප ධර්ම වසර ගණනාවක් පුද්ගලයෙක් හැටියට, එහෙම නැත්නම් ගහකොළ හැටියට, ගේ දොර හැටියට, කවර ආකාරයකින් හෝ මේ භෞතික ස්වરૂපයකින් සක්‍රිය වෙලා පෙනී සිටමින් ඒ પરම්පරාව යම් අවස්ථාවක අභාවයටපත් වෙනවා. එය හඳුන්වනවා සම්මුති මරණයයි, එහෙම නැත්නම් විපරිණාමයයි කියලා. ඊළඟට නැවත සසරෙහි කිසිදාක නොහට ගන්නා ආකාරයෙන් සියලු හේතු අහෝසි වීම නිසා ඒ අවස්ථාව හඳුන්වනවා සමුච්ඡේද මරණයයි කියලා. සමුච්ඡේද මරණයයි කියලා කියන්නේ නැවත කිසි කලෙක නොහට ගන්නා ආකාරයෙන් අභාවයටපත් වීම. දැන් එතකොට අපි අනිත්‍ය පිළිබඳව මේ අවස්ථා තුන નિවරදිව හඳුනාගත්තොත් තමයි අපට අනිත්‍ය පිළිබඳව નિවරදි වැටහීමක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. දැන් ඕකෙන් අපි කාටත් ප්‍රකට එක කාරණයක් පමණයි. අර ෂණික මරණය කියන ෂණයක් ෂණයක් පාසා සිද්ධ වෙන අනිත්‍ය ධර්මය අපේ ඇස් දෙකට පැහැදිලිව ප්‍රකට වෙන්නේ නැහැ. අපේ අතට ස්පර්ශ වෙන්නේ නැහැ. ඒ වගේම අපේ සිතටත් පහසුවෙන් හඳුනා ගන්නට බෑ. ඒ ප්‍රඥාවෙන් හඳුනාගත යුතු සියුම් ධර්මතාවය. ඒ වගේම සමුච්ඡේද මරණයයි කියන නවත නොහට ගන්නා ආකාරයෙන් ඒ පංචස්කන්ධය අභාවයට පත් වෙන ගතිය, එයත් අපට ඇසට පෙනෙන දෙයක් නෙමේ, ඒ වගේම අතට ස්පර්ශ වෙන දෙයක් නෙමේ. ඇයිද? රහතන් වහන්සේ නමක් පිරිනුවන් පෑවත් ප්‍රතජන පුද්ගලයෙක් අභාවයට ගියත් අපිට මැරුණා කියලා පේනවා මිස ඒ නාම රූප ධර්මයන්ට මොකද්ද වෙන්නේ, ඒ සිතට මොකද්ද වෙන්නේ කියලා අපිට ප්‍රකට නැහැ. එතකොට ප්‍රතඥා පුද්ගලයෙක් මරුණහමත් අපි මරුණා කියලා දකිනවා. රහතන් වහන්සේ නමක් මරුණහම ඒකට වෙන නමක් කියන්න පුළුවන්, පිරුණම් පෑවා කියලා. හැබැයි පිරුණම් පෑවා කිව්වට අපිට පේන්නේ, හැට පේන්නේ පුද්ගලයෙක් අභාවයට ගිහිල්ලා මරණයටපත් වෙලා. එතකොට ඒ නාම රූප ධර්මයන් නැවත කිසි කලෙක නොහට ගන්න ආකාරයෙන් ප්‍රහාණයටපත් වීමත් අපිට ඇසට පෙනෙන කාරණයක්, අතට අහු වෙන කාරණයක් නෙමෙයි. එමනම් අපි කාටත් ඉන්ද්‍රයන්ට ගෝචර වූ අනිත්‍ය ලක්ෂණය තමයි විපරිණාමයේ හෙවත් එහෙම නැත්නම් සම්මුති මරණය කියලා හඳුන්වන මේ නාම රූප ධර්මයන් කලක් සක්‍රියව පැවතිලා අභාවයට යාම, සම්මත වශයෙන් අහෝසි වීම තමයි අපි කාටත් ප්‍රකටව පෙනෙන අනිත්‍ය ධර්මය. ඒ නිසා මුලින් අපි එතනින් පටන් ගන්න ඕනේ. එතනින් පටන් අරගෙන ගැඹුරට ගැඹුරට අපේ ප්‍රඥාව විහිදුවනකොට තමයි අපට අර ෂණික මරණය හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ ෂණික මරණය සිද්ධ වෙන හැටිත්, ඒ ෂණික මරණය සිද්ධ වුණාට යලි යලි නාම රූප ධර්ම හට ගන්නා හේතු හඳුනාගත්තාම තමයි ඒ හේතු අහෝසි කිරීමෙන් නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරන්නට පුළුවන් වෙන්නේ. එය තමයි කෙලස් නැසීම සහ පරිනිර්වාණය තුලින් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ගැඹුරු තැනට යන්නට නම් අපි අනිත්‍යෙහි අපි කාටත් ප්‍රකට වෙන මේ සම්මුති ස්වභාවයේ හෙවත් විපරිණාමයේ පිළිබඳව අපේ අවධානය යොමු කරන්න ඕන. කොමක්ද විපරිණාමය කියලා කියන්නේ? මේ නාම රූප ධර්මයන් પરම්පරාවක් හැටියට ක්‍රියාත්මක වෙනකොට, එහි නාම ධර්මත් නෙමෙයි විශේෂයෙන් අපට ප්‍රකට වෙන්නේ. රූප ධර්මවල තමයි ඒ විපරිණාමය අපට බොහෝ කොට ප්‍රකට වෙන්නේ. නාම ධර්මවල පරම්පරාවක් හැටියට ක්‍රියාත්මක වෙනකොට යම් යම් විපරිණාමයක් සිද්ධ වෙනවා, වෙනස්කමක් සිද්ධ වෙනවා. ඒ වෙනස්කම අපට පහසුවෙන් හඳුනන්නට ලෙහෙසි නැහැ. ඒ ප්‍රඥාවෙන් හඳුනාගත යුතු කාරණය අපට අනිත්‍ය හැටියට වඩාම ප්‍රකට වෙන කාරණේ තමයි මේ රූප ධර්මයන් පරම්පරාවක් හැටියට පැවතිලා විනාශ වීම, විකෘති වීම. ඒ අපි උදාහරණයක් හැටියට ගත්තොත් පුංචි දරුවෙක් උපදිනවා. ඒ දරුවා එන්න එන්න ලොකු මහත් වෙනවා. එතකොට ලොකු මහත් වෙලා යම් කලකදී තරුණයෙක් වෙනවා, වැඩිහිටියෙක් වෙනවා, ආපහු අනුක්‍රමයෙන් කය දිරාපත් වෙමින් මහලු වයසටපත් වෙලා මරණයටපත් වෙනවා. මලක් කුඩා මල් කැකුලක් හැටියට හටගන්නවා. එය මෝදු වෙනවා, එය මෝරනවා, පිපෙනවා, පිපිලා විකසිත වෙලා සුවඳහමනවා. ඊට පස්සේ ආපහු එය දුර්වර්ණ වෙනවා, ටිකෙන් ටික හැකිලෙනවා, පර වෙනවා, ඊට පස්සේ කුණු වෙනවා, දිරාපත් වෙනවා. මේ විදිහට ලෝකයේ සෑම දෙයක්ම මේ අපට පෙනෙන භෞතික වස්තුන්හි පඨවි ආපෝ තේජෝ වායෝ ආදී මේ රූප කලාපයන්ගෙන් සැදුම් ලද්දා වූ මේ භෞතික ලෝකයේ තුල අපට යම්කිසි වෙනස් වීමක් ප්‍රකට වෙනවා. අන්නේ වෙනස් වීම තුලින් තමයි අපි අනුක්‍රමයෙන් මේ අනිත්‍ය ධර්මයේ ටිකෙන් ටික හඳුනා ගන්නට, වටහා ගන්නට උත්සාහ කළ යුත්තේ. එහෙම නැතුව එක පාරටම අරසණයක් පාසා බිඳී යන කාරණේවත්, එහෙම නැත්නම් සමුච්ඡේද වශයෙන් නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණයට පත්වීමවත් අපිට එකවර අවබෝධ කරන්න බෑ. අපි මූලික වශයෙන් හඳුනාගත යුතු කාරණේ තමයි මේ පරම්පරාවක් හැටියට පැවතිලා වෙනස් වෙන ආකාරය. ඇයිද මේ පරම්පරාවක් හැටියට පැවතිලා වෙනස් වෙනවයි කියලා කියන්නේ? පෙනතුනේ දැන් අර පොඩි දරුවෙක් ඉපදුනාට පස්සේ ඒ පොඩි දරුවාගේ සිත ඉපදිච්ච විදිහටම හැමදාම එහෙමම තියෙන්නේ නැහැ. ශණයක් පාසා ඒ සිත හටගන්නවා, නැවත බිඳී යනවා, නැවතත් හටගන්නවා, ආයෙත් අරමුණක් ගනිමින් පහළ වෙනවා, ආයෙත් බිඳී යනවා. මේ විදිහට නැවත නැවත හටගන්න සිත බිඳී යනවා. බිඳී ගියාට ඒ දරුවා මිය යන්නේ නැහැ. ඒ දරුවාගේ චිත්ත පරම්පරාව එක දිගට පවතිනවා. ඒ නිසා එක පරම්පරාවක් කියන්නේ. ඊට අපි රූපය ගත්තන් පස්සේ ඒ රූපය පොඩි දරුවා උපන්න හැටියට මේ රූපය නিত্য නම් ඉපදුණු විදිහට මේ දරුවා හැමදාම ඉන්න ඕන. ඇයි? රූපය නিত্য නම්. රූපය අනිත්‍ය නිසා තමයි ඒ දරුවා ලොකු මහත් වෙන්නේ. ලොකු මහත් වෙන්නට පුළුවන් වෙන්නේ කොමක් නිසාද? මුලින් හටගත්තු රූප ධර්ම අභාවයට යනවා. අභිනවෙන් රූප කලාප බහුලව හටගන්න. එතකොට දැන් කෙනෙක් හිතන්නට පුළුවන් මුලින් හටගත්තුවා එහෙම තියෙද්දිත් හටගන්නට පුළුවන් නේ කියලා. ඉතින් ඒ අපට මතු පිටින් පෙනෙන හැටි. දරුවාගේ ශරීරයේ හටගත්තු ඒ රූප කලාප එහෙමම තියෙද්දි අලුතෙන් තවත් ඒවා හටගන්නකොට තමයි මේ වර්ධනය වෙන්නේ කියලා සාමාන්‍යයෙන් ලෝකයා හඳුනා ගන්න. නමුත් ඒක නෙමේ ධර්මතා හැටියට සිද්ධ වෙන්නේ. හටගත්තු රූප ධර්ම එහෙම බිඳී යනවා, අලුතෙන් හටගන්නවා. ඒ අලුතෙන් හටගන්නා ස්වરૂපය වඩා වර්ධනය වෙනවා. ඒ වර්ධනය වීම නිසා තමයි ඒ දරුවා ලොකු වෙනවා, වැඩෙනවා කියලා අපිට දැනෙන. ඉතින් මේ කාරණා හොඳටම හරියටම තේරුම් ගන්නට නම් අභිධර්මයේ පිළිබඳව යම් කිසි වැටහීමක් අපි ඇති කර ගන්නට ඕන. මේ රූප කියන්නේ මොනවද? රූප කලාප කියන්නේ මොනවද? ඒ රූප කලාප නිර්මාණය වෙන්නේ මොන හේතුන්ගෙන්ද? ඒ වගේම ඒ රූප කලාප අභාවයට ඉපදිලා අභාවයට යන තෙක් තව තව රූප කලාප ඒ අතරතුරේ හටගන්නේ කොහොමද? රූප බහුලත්වයක් හටගන්නේ කොහොමද? ඒ වගේම යම්කිසි ඝන සංඥාවකින් මේ සියල්ල වැසී පවතින්නේ කොහොමද? මේ කාරණා සියුම් විදිහට දැනගන්නට නම් අපේ අභිධර්මයේ මේ නාම රූප ධර්ම පරමාර්ථ වශයෙන් විග්‍රහ කරන ආකාරය ටික ටික ඉගෙන ගන්නට අවශ්‍යයි. එතෙක් අපට සම්මුති වශයෙන් මේ ලෝකයේහි දේවල් අභාවයට යන හැටි හඳුනා ගන්නට අපි වෑයම් කරන්නට ඕනේ. ගැඹුරින් අර සියුම් විදිහට ඒ අනිත්‍ය ධර්මය ක්‍රියාත්මක වෙන ආකාරය අවබෝධ කරන්න උත්සාහ කරන පමණ තමයි අපේ ප්‍රඥාව වඩා තීව්‍ර වෙන්නේ. එතකොට මූලික වශයෙන් අපි තේරුම් ගන්නට ඕනේ දරුවෙක් ඉපදිලා ලොකු මහත් වෙනවා කියලා කියන්නේ අනිත්‍ය ධර්මයම තමයි. ඒ දරුවා නැවත ලොකු මහත් වෙලා වයස්ගත වෙනවා කියන්නේ අනිත්‍ය ධර්මයම තමයි. නමුත් අපේ අර වයස්ගත වෙනවා කියන කාරණය අනිත්‍ය ධර්මයයි කියලා හඳුනාගෙන තියෙනවා. හැබැයි දරුවා ලොකු මහත් වෙනවා කියන කාරණය අනිත්‍ය ධර්මයේ හැටියට හඳුනාගෙන නැහැ. ඇයි ඒකට හේතුව? ඒ දරුවා ලොකු මහත් වෙන එකට අපි කැමති. ආපුතේ හොඳට කෑම කන්න, හොඳට විටමින් ಜಾති ගන්න, මේ පෝෂණ ගුණයෙන් වැඩි දේවල් ගන්න, හොඳට බත් කන්න, කිරි බොන්න, එළවලු කන්න, මස් මාළු කන්න. එතකොට තමයි හොඳට ලොකු මහත් වෙන්නේ, තාත්තා වගේ උස යන්නේ, අම්මා වගේ ලස්සන වෙන්නේ. දැන් මෙහෙම නොඑක් ಜಾති කිය කියා අර දරුවාට කවමෙන් පෝමෙන් ඒ දරුවා ලොකු මහත් කරන්න උත්සාහ කරනවා. එහෙම වෙනවට අපි කැමති. ඒ කැමති නිසා එතන අනිත්‍ය ධර්මයක් සිදු වෙනවායි කියලා අපි එතරම් තේරුම් ගන්නට උත්සාහ කරන්නේ නැහැ. නමුත් අර වයස්ගත වීමෙන් පස්සේ අනුක්‍රමයෙන් දේවල් අභාවයටපත් වෙනකොට අපට වැටහෙන්නට ගන්නවා දැන් ටිකෙන් ටික වෙනස් වෙනවා. ඒ වෙනස් වීමට අපි එච්චර කැමති නැහැ, ප්‍රිය නැහැ. එතකොට එතනදී අකමැති නිසා අපි අනිත්‍ය ධර්මයේ දකින්නේ නැහැ. මුලදී කැමති නිසා අනිත්‍ය ධර්මයේ දකින්නේ. නමුත් අවස්ථා දෙකේදීම සිද්ධ වෙන්නේ වෙනස් වීමමයි. පෙරේරුකාණේ චන්දවිමල මහනායක හාමුදුරුව මේ කාරණේ වටහා ගන්න හොඳ උපමාවක් පැහැදිලි කරනවා. උන්වහන්සේ දේශනා කරනවා, දැන් අපි හිතමු ආප්පයක් පුච්චන්න යම් කිසි කෙනෙක් පිටි ටිකක් දිය කරලා හදනවා. ඒ ආප්ප සකස් කරන්නට අවශ්‍ය විදිහට ඒ පිටි දියරය සකසාගෙන ලිපේ තියලා රත් තරමක් රත් වෙච්ච තාච්චියකට ඒ පිටි ටික දාලා කරකවලා ආපේ හැඩේ සකස් කරලා ආපහු ලිපෙන් තියලා උඩින් වහලා හරි නැත්නම් උඩිනුත් ගින්දර දාලා හරි යටිනුත් ගින්දර දාලා දැන් මේ ආපේ පිලිස්සෙන්නට සකසනවා. දැන් මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ? අර දියාරු වෙච්ච පිටි ටිකට උඩින් යටි දෙකෙන්ම හරි නැත්නම් යටින් විතරක් හරි උණුසුම වදිනවා. එහෙම නැත්නම් තේජෝ ශක්තියට භාජනය වෙනවා. තේජෝ ශක්තියට භාජනය වෙනකොට තේජෝ ශක්තියෙන් කරන්නේ දහණය කරන ගතිය. දැන් අර පිටි ටික එහෙම නැත්නම් අර දියාරු පිටි ටික ලිපේ තියපු වෙලාවේ ඉඳලම සිද්ධ වෙන්නේ දහණය වෙන එක. දහණය වුණාට අර දියාරු පිටි ටික ටික වෙලාවක් යනකොට හයි වෙලා හොඳට සුවඳ හමන රසවත් වූ ආප්පයක් හැටියට නිර්මාණය වෙනවා. ඊට පස්සේ තව ටිකක් වෙලා අපි හැමම ලිපේ තිබ්බොත් ඒක ටිකෙන් ටික කළු වෙලා අඟුරු වෙලා ඊට පස්සේ අළු වෙලා යන්නටත් පුළුවන්. දැන් අඟුරු වෙලා අළු වෙලා යනකොට අපිට තේරෙනවා අපරාධයක විනාශ වුණානේ. එතකොට අපිට මෙතන විකෘතියක් වුණා, අනිත්‍යතාවයේ ක්‍රියාත්මක වුණා කියලා යම් වෙනසක් අපිට පේනවා. මුලින් තිබිච්ච தත්ත්වය වෙනස් වුණා කියලා අපිට පේනවා. හැබැයි අර මුල ඉඳන්ම සිද්ධ වුණේ කුමක්ද? අර ගින්නෙන් පිලිස්සීමමයි මුල ඉඳලම සිද්ධ වුණේ. ආයේ අර අඟුරු වුණා අළු වුණා කියන්නේ එතෙන්දි විතරයි පිලිස්සුනේ, මුලදි වෙන එකක් වුණා නෙමෙයි. පිටි ටික තාච්චියට දාලා ලිපේ තියපු වෙලාවේ ඉඳලම සිද්ධ වුණේ අර තේජෝ ශක්තියෙන් අර ගින්නෙන් පිලිස්සීමට භාජනය වීමමයි. නමුත් ඒ පිලිස්සීම මුලදි ප්‍රියමනාපාකාරයෙන් සිද්ධ වුණ අපට අපි කැමති වෙන ආකාරයෙන් අපි අපේක්ෂා කරන ආකාරයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් යනකම් එය සැකසුණා. දියාරුවට තිබිච්ච පිටි ටිකේ දියගතිය පුළුස්සලා පුළුස්සලා එය දහණය වෙන්න ඒ ඝනත්වයෙන් යුක්ත වූ ආහාරයට ගත හැකි ආප්පයක් බවට පරිවර්තනය වුණා. ඊට පස්සේ තව දුරටත් එහි පවතින ආපෝ ගුණය දහණයටපත් වෙනකොට ඒක අඟුරු වෙලා අළු බවට පත් වෙන්නට පුළුවන්. එතන මුල ඉඳලා අග දක්වාම සිද්ධ වුනේ එහි පැවතුණු ආපෝ ධාතුව දහණයට පත්වීමයි. ඒ ආපෝ ධාතුව දහණයට පත්වීම හේතු කොටගෙන අනුක්‍රමයෙන් අර දියාරු පිටි ටික ආප්පයක් බවට පරිවර්තනය වෙනවා. ඒ ආප්පේ තවදුරටත් දහණය වෙනකොට අඟුරු බවට පත් වෙනවා. තවදුරටත් දහණය වෙනකොට අළු බවට පත් වෙනවා. එකම ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. නමුත් අපිට ඒක වෙනස් වුණා කියලා අපි හඳුනාගන්නේ අර අඟුරු බවට අළු බවට පත් වෙනකොට පමණයි. අන්න ඒ වගේ දරුවෙක් පුංචි කාලේ ඉඳලා ලොකු මහත් වෙනවා කියලා කියන්නේත් වෙනස් වීමම තමයි. වයස්ගත වෙනවා කියලා කියන්නේත් වෙනස් වීමම තමයි. මරණයට පත් වෙනවා කියන්නේත් වෙනස් වීමම තමයි. එකම වෙනස් වීමේ ක්‍රියාවලියක් මේ සිද්ධ වෙන්නේ. කොහොමද වෙනස් වීම සිද්ධ වෙන්නේ? අනිත්‍ය නැමැති ධර්මය නිසා මුලින් මුලින් හටගත්තු නාම රූප ධර්ම නැවත නැවත බිඳි බිඳි යන නිසායි මේ වෙනස සිද්ධ වෙන්නේ. ඒක ධර්මයේ හඳුන්වනවා විපරිණාම ධම්ම. විපරිණාම කියලා කියන්නේ වෙනස් වීම, විකෘති වීම. ඒ විකෘතිය සිද්ධ වෙන්නේ මුලින් හටගත්තු නාම රූප ධර්ම ස්ථාවර නැති නිසා, ස්ථිර නැති නිසා, නিত্য නැති නිසා, අනිත්‍ය නිසායි ඒ වෙනස සිද්ධ වෙන්නේ. එතකොට පිනතුනේ දැන් දරුවෙක් ලොකු මහත් වෙනවා අපිට යම් ප්‍රමාණයකට ඉන්ද්‍රයන්ට ගෝචර වෙනවා. දරුවා වැඩිහිටියෙක් වෙන බවත් ඉන්ද්‍රයන්ට ගෝචර වෙනවා. ඒ වගේම වැඩිහිටියා වයසටපත් වීමත් ඉන්ද්‍රයන්ට ගෝචර වෙනවා. වයසටපත් වුණු කෙනා මරණයටපත් වීමත් අපිට ඉන්ද්‍රයන්ට ගෝචර වෙනවා. නමුත් මේ හැමතිස්සෙම මේක පෙනුනට මේ සිද්ධ වෙන්නේ අනිත්‍යයි කියලා ඇයි අපිට වැටහෙන්නේ නැත්තේ? නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා එහි ධර්මතාවය හඳුනා නොගන්න නිසා. එහි ධර්මතාවය හඳුනා ගන්නට අපි ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. මේක ප්‍රඥාවෙන් දැක්කොත් තමයි මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය දකින්න පුළුවන්. ඇස් දෙකෙන් දැක්කයි කියලා හරියන්නේ නැහැ. හිතෙන් යම් ප්‍රමාණයකට වටහා ගත්තයි කියලා හරියන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු භාජනයක් බිම වැටිලා බිඳෙනවා. මැටි බඳුනක් කියලා හිතමු. එහෙම නැත්නම් වීදුරු බඳුනක් කියලා හිතමු. එතකොට මේ භාජනය බිම වැටිලා බිඳුනහම අපට කෑලි ටික කැඩිලා වෙන් වෙලා අර මුලින් තිබුණු බඳුන දැන් නැහැ. දැන් තියෙන්නේ කෑලි ටිකක් කියලා හොඳටම පේනවා. දැන් මොකද්ද මේ පේන්නේ? අනිත්‍ය ලක්ෂණය. මුලින් බඳුනක් තිබුණා, දැන් බඳුනක් නැහැ. දැන් තියෙන්නේ කෑලි ටිකක්. දැන් එතකොට මේ බඳුන බිඳුනා, තවදුරටත් බඳුනක් නැහැ. දැන් තියෙන්නේ කෑලි ටිකක් කියන එක ඇහැටත් පේනවා, හිතටත් දැනෙනවා. දැන් අපට අනිත්‍ය වැටහිලාද තියෙන්නේ? හුඟක් දෙනා හිතනවා එතකොට අපට අනිත්‍ය වැටහෙනවා කියලා. නෑ පිනොතුනි, එතන අනිත්‍ය දැකලා තියෙනවා. ඒ වගේම අනිත්‍ය යම් ප්‍රමාණයකට සිතට දැනිලා තියෙනවා. ඒ වගේම ඒක අභාවයට ගියා, අනිත්‍ය ස්වභාවයට පත් වුණා කියලා තේරුම් අරගෙන තියෙනවා. හැබැයි ප්‍රඥාවෙන් වටහා ගත්තද නැද්ද කියන එක එපමණකින් තීරණය කරන්න බෑ. බොහෝ දෙනා ඒ බඳු තැන්වලදී ප්‍රඥාවෙන් වටහා ගන්නෑ. ඇයිද වටහා ගන්න නැහැ කියලා කියන්නේ? වටහා ගන්නේ නැති නිසා තමයි බඳුන බිඳුනා කියලා දකිනවා. දැන් කෑලි ටික විතරයි තියෙන්නේ කියලා දන්නවා. දැන් නැවත යථා තත්ත්වයට පත් කරන්න බෑ කියලා දන්නවා. මේ සියල්ල දැනගෙනත් ඒතනත්තාගේ මනසේ රුස්සන් නැති ගතියක් මතුවෙනවා. පොඩි නොමනාපයක් මතුවෙනවා. අපරාධේ කියලා හිතන ගතියක් ඇති වෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අනිත්‍ය ධර්මයේ ප්‍රඥාවෙන් වටහා නොගැනීම. අන්න එතනයි අපි හරියට තේරුම් ගන්නවා. දැන් අපි හිතමු මේ රසික වීරකෝන් තරුණ මහත්මයා අවුරුදු 46ක් ජීවත් වෙලා රෝගී වෙලා මරණයටපත් වුණා. දැන් ඔහු මරණයටපත් වෙලා තෙමසක් ගත වෙනවා. දැන් තාත්තා දන්නවා, අනිත් ඥාතීන් දන්නවා ඔහු අභාවයට ගිය බව. එතකොට දැන් ඒ අභාවයට ගිය ශරීරය නැවත රසික වීරකෝන් හැටියට නැවත ආපහු එන්නේ නැහැ කියලාත් අපි හොඳටම දන්නවා. එතකොට ඉපදුනා, ජීවත් වුණා, මැරුණා, දැන් නැවත ඒ ස්වරූපයෙන් එන්නේ නැහැ. බෞද්ධ හැටියට අපි දන්නවා මැරුණු සැනින්ම තවත් තැනක ඔහු ඉපදිලත් ඇති. හැබැයි මේ සියල්ල සිද්ධ වුණත් සමහර වෙලාවට අපේ සිතේ ඔහු පිළිබඳව තියෙන ඇලීම, බැඳීම, කැමැත්ත, රුචිකත්වයේ අපේක්ෂාව තවමත් තියෙන්නට පුළුවන්. ඔහු මැරුණා කියන කාරණය මෙච්චර දැන දැනත් ඔහුගේ මරණය ගැන සිහි වෙනකොට තවමත් අපට දුකක්, ශෝකයක්, සන්තාපයක් මතුවෙන්නට පුළුවන්. ඒ කුමක් නිසාද? දැන් මැරුණා කියලා දන්නවනම් ඒ මැරිච්ච කෙනා ආයේ ඒ ස්වභාවයෙන්ම නැගිටලා එන්නේ නැහැ කියලාත් අපි දන්නවනම් එහෙම නැගිටලා ආවොත් එහෙම අපි කැමති වෙන්නේත් නැහනේ. මැරිච්ච කෙනෙක් ඒ මල කඳින් ආයේ නැගිටලා ඒ විදිහටම ආවොත් එහෙම අපි තැති ගන්නවනේ, බියපත් වෙනවනේ. එහෙමනම් ඒ මැරිච්ච කෙනා නැවත වලලපු තැනින් හෝ පුලුස්සපු තැනින් ඒ විදිහෙන් නැගිටලා එනවට අපි කැමතිත් නැහැ ඇත්තටම බැලුවාම. එතකොට ඒ කැමති නැති වුණත් ඔහු මැරුණයි කියලා අපි දැනගත්තා වුණත් බෞද්ධ හැටියට ඒ මැරිච්ච තැනත්තා තවත් තැනක දැනටමත් ඉපදිලා කියලා අපි පිළිගත්තා වුණත් තාමත් ඔහුගේ අභාවය ගැන සිහිපත් වෙනකොට දුක ශෝකේ මතුවෙන්නේ කුමක් නිසාද? ඒ මරණය කියන එක අපි ප්‍රඥාවෙන් පිළිගන්නට තවම සූදානම් නැහැ. පින්තුනි, කෙනෙකුගේ අභාවයේදී අපට දුක ශෝකේ ඇති වෙන්නේ ඒ තැනැත්තා මැරුණු නිසා නෙමෙයි. අපට මුලින් බැලුව බැල්මට පෙනෙන්නේ, හිතෙන්නේ, දැනෙන්නේ ඒ තැනැත්තා මිය ගිය නිසායි අපට මේ ශෝකය ඇති වෙන්නේ කියලා. නැහැ පින්තුනි, මිය ගිය නිසා නෙමෙයි ශෝකය ඇති. එහෙනම් කුමක් නිසාද? අපි උදාහරණයක් හැටියට ගත්තොත් මෙහෙම හිතන්නකෝ. දැන් ඔන්න අපි වඩාම ආදරය කරන, ප්‍රිය කරන කෙනෙක්. අම්මා හරි, තාත්තා හරි, බිරිඳ හරි, සැමියා හරි, දරුවා හරි, සහෝදර සහෝදරියන් හරි, කවුරු හෝ තමන් වැඩිපුරම ඇලුම් කරන කෙනෙක්. අපි හිතමු හදිසි අනතුරකට ලක් වෙලා එසැනින්ම මිය යනවා. දැන් එතකොට ඒ තැනැත්තා මරණයට පත් උනායි කියලා දැනගත්තාම අපට බලවත් වූ දුකක්, වේදනාවක්, ශෝකයක් මතුවෙනවා. හඬනවා, වැළපෙනවා, විලාප නගනවා, සමහරට දවස් ගණන, සති ගණන. දැන් අපි හිතමු ඒ තැනැත්තා හදිසි අනතුරට භාජනය වෙලා එවේලේම මිය ගියේ නැහැ. ඔහු ඉක්මනට රෝහලට අරගෙන ගිහිල්ලා යන්තම් ජීවිතේ රැකගත්තා. දැන් ඔහු එලවත් මෙලවත් අතර ජීවත් වෙන්නේ. හෘදයක මැෂින් එකකින් වැඩ කරනවා, පෙනහළු තව මැෂින් එකකින් වැඩ කරනවා. දැන් ඔහුට සිහිය එනවා, සිහිය නැති වෙනවා. දැන් වෛද්‍යවරු කියනවා මේ තත්ත්වෙන් ඔහුට කවදාවත් ප්‍රකෘතිමත්ව දෙපයින් නැගිටලා යන්නට ලැබෙන්නේ නැහැ. මොකද මේ අනතුරෙන් ඒ තරම් බරපතල හානියක් ස්නායු පද්ධතියට සිද්ධ වෙලා තියෙනවා. ඔහු ජීවත් වුණත් ඔහුට දෙපයින් නැගිටින්නට බෑ. නමුත් දැන් අර මැෂින් වලින් හෘදය පෙනහළු වැඩ කරනවා, යන්තම් සිහිය එනවා, සිහිය නැති වෙනවා. අපි යනවා බලන්න උදේට, හවසටත් යනවා, අදත් යනවා, හෙටත් යනවා, ලබන සතියෙත් යනවා, ඊළඟ සතියෙත්, ඊළඟ මාසෙත්. මෙහෙම මාස ගණනාවක් අපි එක දිගට උදේ හවස බලන්න යනකොට අර තැනැත්තා එළවයි මෙළවයි අතර, ජීවිතයයි මරණයයි අතර දුක් විඳින ආකාරය දකිනකොට, නැවත ඔහුට ජීවිතේ පවත්වන්නට ප්‍රකෘති මට්ටමින් බැහැ කියලා දැනෙනකොට, ඇඳේම ඉඳලා ටිකෙන් ටික තුවාල වෙලා ඇඳ වන හැදිලා තවත් පීඩා විඳිනවා කියලා දැනෙනකොට, මේ උත්සාහයෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා හරියටම වැටහෙනකොට, මාස ගණනක් මෙසේ ගත වෙනකොට අපට කුමක් හිතෙයිද? එතකොට අපිටම හිතෙන්න පුළුවන් මෙහෙම දුක් විඳිනවට වැඩිය හොඳයි ඉක්මනින් පරලෝ යනවන. එතකොට දැන් අර වෛද්‍යවරයා කිව්වොත් දැන් ඔන්න මේ උපකරණ අයින් කරන්න පුළුවන්, තවදුරටත් මොහුගේ ජීවිතේ රැකෙන්නේ නැහැ. දැන් මොලේ මරණයටපත් වෙලා දැන් හෘදය ක්‍රියාත්මක වෙන්නේ මේ උපකරණ වලින් පමණයි. දැන් මේවා ඉවත් කරන්න පුළුවන්. එතන අර උපකරණ ටික ඉවත් කරපු ගමන් ඔහුගේ පෙනහළු හෘදය එහෙමම නවතිනවා. දැන් ඔහු මරණයටපත් වුණා කියලා අපි දැනගන්නවා. දැනගත්තහම දැන් අර හදිසි අනතුරටපත් වෙලා එවේලේම මැරුණහම අපි අඬනවා, වැළපෙනවා, විලාප කියනවා සති ගණන්. දැන් ඔහු මේ විදිහට මැරුණා කියලා දැනගත්තහම අපි සති ගණන් හඬා වැළපෙයිද? එහෙම නැත්නම් තවත් දුක් විඳින්නේ නැතුව ඔය තරමින් හරි අභාවයට ගියේක හොඳයි කියලා අපි සැනසීමටපත් වෙයි. බොහෝ විට සිද්ධ වෙන්නේ දෙවනි කාරණේ. ඒ කියන්නේ තවදුරටත් දුක් විඳින්න නැතුව ඔය තරමින්වත් මරණයටපත් වෙච්ච එක ලොකු දෙයක් කියලා අපට හැඟෙනවා. එතකොට දැන් මාස 3කට ඉහතදී හදිසි අනතුරට භාජනය වෙලා ඉවේලේම මිය ගියා නම් අපි අඬනවා, වැළපෙනවා, දුක් වෙනවා. දැන් මේ මාස 3කට පස්සේ මරණයටපත් වුණාම ඇයි අපි හඬන්නේ, වැළපෙන්නේ, දුක් වෙන්නේ නැත්තේ? ඒ තනත්තාමනේ, ඒ ඥාතියාමනේ, ඒ ආදරය සෙනෙහස එහෙම්මමනේ. වෙනසක් වෙලා නැහැනේ. ඔහු එක්ක ලාමනාපුනේ නැහැනේ, තරහ වුනේ නැහැනේ, විරුද්ධ වුනේ නැහැනේ. නමුත් පෙරදී ඔහු මැරුණාම, මාස 3කට කලින් මැරුණාම හඬා වැළපෙනවා, මාස 3කට පසුව මැරුණාම ඒ මැරිච්ච එක හොඳයි කියලා අප විසින්ම හිතනවා. ඉතින් මරණය නිසානම් අපි හඬා වැළපෙන්නේ මාස 3කට කලින් මැරුණත් අඬන්න ඕන, මාස 3කට පසුව මැරුණත් අඬන්න ඕන. එහෙනම් අපි හඬලා තියෙන්නේ ඔහුගේ අභාවය නිසා නෙමෙයි, ඒ අභාවය ඔහුගේ මරණය පිළිගන්නට අපේ සිත සූදානම් නැතිකම නිසා. එතකොට මාස 3කට කලින් හදිසි අනතුරකටපත් වෙලා වහා ඔහු අභාවයට ගියාම අපි හඬන්නේ, වැළපෙන්නේ ඔහු මිය ගිය බව දන්නවා. ඒක S2ටත් පේනවා. ඇහැටත් අනිත්‍ය ප්‍රකටයි, සිතටත් අනිත්‍ය ප්‍රකටයි. හැබැයි ප්‍රඥාවට එය හසු වෙලා නැහැ. ප්‍රඥාවෙන් ඒ ප්‍රකට කරගෙන නැහැ. ප්‍රඥාවෙන් ඒ ස්පර්ශ කරලා නැහැ. ඒ නිසා දන දනත් ඒ ප්‍රතික්ෂේප කරනවා. දන දනත් එයට මනසින් විරුද්ධ වෙනවා. ඒක දන දනත් අනේ තව ටික කාලයක් ජීවත් වුණා නම් අපරාධනේ මෙහෙම වුනේ, මම හිටියනම් යන්න දෙන්නේ නැහැ, ඉක්මනට අපට රෝහලට අරන් ගියා නම් බේර ගන්න තිබුණා. දැන් මේ සියල්ලක්ම නොවුණු දේවල්. ඒ නොවුණු දේවල් සිහි කර කර අපි ශෝක වෙන්නේ ඒ තනත්තාගේ මරණය නිසා නෙමෙයි, එය පිළිගන්නට තාම අපි සූදානම් නැති නිසා. එහෙමනම් පින්නතුනි, අනිත්‍ය ධර්මය අපට ඇසට පෙනෙන්නට පුළුවන්, අනිත්‍ය ධර්මය අපට සිතට දැනෙන්නටත් පුළුවන්. හැබැයි අනිත්‍ය ධර්මය ප්‍රඥාවෙන් අපට ප්‍රකට නොවුනොත්, ප්‍රඥාවෙන් ස්පර්ශ නොවුනොත්, ඒ තනත්තාට ඒ සිදුවුණු සිදුවීම පිළිබඳව, ඒ අනිත්‍ය පිළිබඳව සිහිනුවණින් යුක්තව, මැදහත් සිතින් යුක්තව ඒට මුහුණ දෙන්නට පුළුවන් කමක් නැහැ. භාජනය බිඳුණයි කියලා දන්නෝ, ඒක මැටි බඳුනක් නිසා බිම වැටුනහම කැඩෙනවා බිඳෙනවා කියලත් අපි දන්නෝ, ඒක අනිත්‍ය ධර්මයයි කියලත් අපි දන්නෝ, ඒක දැන් ඇස් දෙකටත් පේනවා, ආයෙ එකතු කරන්න බැහැ කියලත් දන්නෝ. ඒ සියල්ල දන දනන් දැන් ඒක සිදුවෙච්ච කෙනා අතින් වරදක් සිද්ධ වුණා, නමුත් ආයෙ ඒක ආපස්සට යවන්න බැහැ කියලත් අපි දන්නවා. මේකට කෑ ගැහුවයි කියලා, හිතනරක් කරගත්තයි කියලා ආයෙ භාජනයේ කෑලි ටික එකට එකතු වෙන්නේ නැහැ කියලත් අපි දන්නවා. මේ සියල්ලක්ම දැනදැන ඇයිද අපට නුරුස්සන ගතියක් ඇති වෙන්නේ? ඒ තමයි ඒ අනිත්‍ය ධර්මය ප්‍රඥාවෙන් හඳුනා නොගැනීම. ඒ නිසා පින්නතුනි, ඇසට පෙනෙන අනිත්‍ය කියන එකෙන්වත්, සිතට දැනෙන අනිත්‍යයි කියන හැඟීමෙන්වත් අපට අනිත්‍ය ධර්මය වටහන්නට බෑ. ඒ ප්‍රඥාවෙන් තේරුම් ගන්නට ඕනේ මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ සියලුම සංස්කාරයන්ගේ ආවේනික ලක්ෂණයකුයි මේ ප්‍රකට උනේ කියන එක හරියට ප්‍රඥාවෙන් දැක්කොත් පමණයි බඳුනක් බිඳුණු තැනදී පුද්ගලයෙකුගේ අභාවයේදී අපට මැදහත් සිතින් එයට මුහුණ දෙන්නට පුළුවන් වෙන්නේ. ඒ උපේක්ෂාව අපි තුල ජනිත වෙන්නේ ප්‍රඥාවෙන් ලෝක ධර්මතාවයන්ගේ යථා ස්වභාවයේ දුටුව. අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. යම් කෙනෙක් මේ සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියන බව ප්‍රඥාවෙන් අවබෝධ කළොත්, ප්‍රඥාවෙන් ස්පර්ශ කළොත් පමණයි ඒ තැනත්තාට මේ සංස්කාරයන් පිළිබඳ නිබ්බිදාවට, ඒ කියන්නේ ඒවා විඳින්නේ නැතිව, ඒවා සමග ඇලෙන්නේ නැතිව, ගැටෙන්නේ නැතිව, ප්‍රතික්ෂේප කරන්නේ නැතුව, හඬා වැළපෙන්නේ නැතුව, ඒ සංස්කාර ධර්මයන් උපාදාන කරන්නේ නැතුව, ඒවා භුක්ති විඳින්නේ නැතුව මැදහත් සිතින් ලෝකය දකින්නට පුළුවන් වෙන්නේ මේ අනිත්‍ය ධර්මය හරියට ප්‍රකට වුණොත් පමණයි. ඒ නිසා පින්නතුනි, මේ කාරණේ අපි නැවත නැවත සිත්හි ධාරණය කරගෙන එය අවබෝධ කරගන්නට ජීවිතේ අපට ලැබෙන අවස්ථා උපයෝගී කරගන්නට ඕන. දැන් මේ කාරණේ අපි කොච්චර බණක් හැටියට ඇහුවා වුණත්, ධර්ම කාරණයක් හැටියට අපට තේරුම් ගියා වුණත්, ප්‍රායෝගික ජීවිතයේ මේවා සිද්ධ වෙනකොට ඒ දහම අපට සිහිපත් වෙන්නේ නැහැ. අපේ හැඟීම් තමයි ඉස්මතු වෙන්නේ. ඒතර හැඟීම් ඉස්මතු වෙච්ච ගමන් එක්කෝ අපි ඇලෙනවා, එක්කෝ අපි ගැටෙනවා. කැමති දෙයක් සිද්ධ වෙනකොට ඇලෙනවා, අකමැති දෙයක් සිද්ධ වෙනකොට ගැටෙනවා. හැබැයි අවස්ථා දෙකේම අනිත්‍ය ප්‍රකට වෙනවා. ඒ අනිත්‍ය ධර්මය අපට අවබෝධ කරගන්නට ඉඩක් නැහැ ඇලීම් ගැටීම් වශයෙන් අපි මේ දේවල් භුක්ති විඳින නිසා. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ නුවණින් ස්පර්ශ කරන්නට, අපේ ප්‍රඥාවෙන් ලෝකය දිහා බලන්නට පුහුණු වෙන්නට. එතකොට මේ ප්‍රඥාව අවදි කරන්නට අපිට නිකම්ම මේවා ගැන හිතලා විතරක් බෑ. ජීවිතේ යම් යම් සිදුවීම් සිද්ධ වෙන අවස්ථාවන්හිදී, අපේ ඥාතියෙකුට ඥාතියෙකුගේ අභාවය සිද්ධ වෙන අවස්ථාවේදී වගේම අපේ ජීවිතයේ සම්බන්ධ, තමන් වයස්ගත වෙනකොට, තමන්ගේ දත් ටික හැලෙනකොට, ඇස් දෙක පෙනීම අඩු වෙනකොට, කන් දෙක ඇහිම අඩු වෙනකොට, ඒතර අපි දන්නවා අපි වයසට යනවා, ඉන්ද්‍රිය දුබල වෙනවා, මේව අනිත්‍යයි කියලා අපි හොඳටම දන්නවා. අහලා තියෙනවා, හිතලා තියෙනවා, ධර්මකාරණ අනිත්‍යයටත් කියා දෙනවා. ඒ සියල්ල දන්නවා. දැනගත්තා වුණාට අපේ ඇස් දෙකේ පෙනීම ටිකක් අඩු වෙනකොට හරියට අපේ හිතට වේදනාවක් ඇති වෙනවා. අපේ කන් දෙක ඇහිම අඩු වෙනකොට හරියට අපට වේදනාවක් ඇති වෙනවා. දත් ටික හැලිලා යනකොට, අතපය වාරු නැති වෙනකොට, අපේ වැඩ ටික අපට කරගන්න බැරි වෙනකොට, අපි ඔත්පොල වෙනකොට, දුබල වෙනකොට, මරණාසන්න වෙනකොට හරියට අපට සිත වික්ෂිප්ත වෙනවා. ඇයිද? මේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා අහලා තිබුණත්, දැනගෙන තිබුණත්, ඇස් දෙකට පෙනුණත්, ස්පර්ශ වුණත්, අපි ඒ ප්‍රඥාවෙන් වටහාගෙන මැදහත් වෙන්නට සූදානම් නැහැ. තවමත් අපි කැමති හැටියට ඒවා විය යුතුයි කියලා හිතනවා, හඟිනවා. එහෙමනම් පින්නතුනි, අපට මේ සංස්කාර ධර්මයන්හි මේ කියන දෙවන අවස්ථාව. ඒ කියන්නේ අනිත්‍ය ධර්මයේ අවස්ථා තුනක් ගැන අපි සඳහන් කළා. ඒ අවස්ථා තුනක් හැටියට අපි දැක්ුවාට එකම අනිත්‍ය ධර්මය. අනිත්‍ය ධර්මය එකයි. ඒ කුමක්ද අනිත්‍ය ධර්මය කියලා කියන්නේ හටගත් හටගත් නාම රූප ධර්මය වහා බිඳී යන බව තමයි අනිත්‍ය ධර්මය කියලා කියන්නේ. එතකොට ඒ වහා බිඳී යන එක ක්ෂණයක් ක්ෂණයක් පාසා සිදුවෙන ක්‍රියාවලිය අපි හඳුන්වනවා ශනික මරණයයි කියලා. ඒ ක්ෂණයක් ක්ෂණයක් පාසා සිද්ධ වුණාට ලෝකේ හැම දෙයක්ම හටගත්තු ගමන් අභාවයට යනවා අපට ප්‍රකට වෙන්නේ නැහැනේ. ඒවා පුද්ගලය හැටියට ද්‍රව්‍ය හැටියට යම් කාලයක් රැඳී පවතින බවකුත් අපට පේනවා. ඒ කුමක්ද? ඒ නාම රූප ධර්මයන්ගේ පරම්පරාවේ ක්‍රියාකාරීත්වය. ඒ පරම්පරාව අභාවයට යනකොට එය අපට ඇසට පෙනෙනවා, අතට ස්පර්ශ වෙනවා, සිතට දැනෙනවා. ඒ අවස්ථාව හඳුන්වනවා සම්මුති මරණය, එහෙම නැත්නම් විපරිණාමය කියලා. ඒ විපරිණාම අවස්ථාව තමයි අපට වටහා ගන්නට වඩා පහසු අවස්ථාව. ඒයින් තමයි අපි අනිත්‍ය ධර්මය අවබෝධ කරන්නට ප්‍රවේශයක් ලබා ගත යුත්තේ. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ඒ හටගන්නා වූ නාම රූප ධර්මයන් හටගන්න හේතු හඳුනාගෙන නැවත නොහටගන්නා ආකාරයෙන් අහෝසි කරන්නට පුළුවන් නම් එය හඳුන්වනවා සමුච්ඡේද මරණයයි. එහෙම නැත්නම් නැවත නොහටගන්නා ආකාරයෙන් අභාවයට පත්වීම හෙවත් පරිනිර්වාණයට පත්වීම හැටියට. එතකොට ශනික මරණය, සම්මුති මරණය, සමුච්ඡේද මරණ වශයෙන් තුන්ආකාර මරණයක් හැටියට දක්වන්නේ මේ අනිත්‍ය ධර්මය අපට ප්‍රකට වෙන අවස්ථාවන් තුනක්. ඒ වගේම එය වෙනත් නම් වලින් හඳුන්වනවා ශනභංගුරත්වය, විපරිණාමය සහ පරිනිර්වාණය කියන වචනවලිනුත් ඔය අවස්ථා තුන හඳුන්වනවා. ඒයින් අපට පළමු අවස්ථාව සහ අවසන් අවස්ථාව ඉතා සූක්ෂමයි. එය හඳුනා ගන්නට නාම රූප ධර්මයන්ගේ විශේෂ විභාග පිළිබඳව යම් වැටහීමක් අපි ඇති කරගන්නට ඕනේ. එතෙක් අපට සම්මත වශයෙන් ලෝකේ හඳුනා ගත හැකි අනිත්‍ය ලක්ෂණය තමයි අර විපරිණාමයේ හැටියට කලක් පැවතිලා ඒ පරම්පරාවේ අභාවය සිද්ධ වෙන අවස්ථාව. නමුත් එයත් අපට වටහා ගන්නට බැරි වෙලා තියෙන කුමක් නිසාද? ඇලීම් ගැටීම් වශයෙන් හැඟීම් වලට වහල් වෙලා ලෝකේ භුක්ති විඳිනවා විනා සිදුවෙන ධර්මතාවය අවබෝධ කරගන්නට සූදානම් නැති නිසා. ඒ නිසා සත්ව පුද්ගල හැටියට අපි හඳුනාගෙන සිටියට මේ සියලු තන ක්‍රියාත්මක වෙන්නේ නාම රූප ධර්ම සමූහයක් පමණයි. ද්‍රව්‍ය උපකරණ හැටියට අපි හඳුනාගෙන තිබුණට ඒවාෙහි ක්‍රියාත්මක වෙන්නේ රූප ධර්ම පමණයි. මේ නාම රූප ධර්ම අදාළ හේතු ප්‍රත්‍ය තියෙන තාක්කල් යම් කලක් පවතින්නට පුළුවන්. පැවතිලා යම් යම් හේතු පදනම් කොටගෙන ඒ පරම්පරාව අහෝසි වෙන්නට පුළුවන්. ඒ අවස්ථාවට ජීවිතයේ විවිධ අවස්ථාවන්හි හමු වෙනවා. ඒ හමු වෙන අවස්ථාවන්හිදී හැඟීම් බරව මුසපත් වෙනවා වෙනුවට ප්‍රඥාවෙන් ඒ ධර්මතාවයේ තේරුම් ගන්නට උත්සාහ කළොත් අනිත්‍ය ධර්මයේ ප්‍රකට කර ගන්නට ඒ අපට මහෝපකාරී වෙනවා. ඒ නිසා මේ විපරිණාමයේ හෙවත් සම්මුති මරණයේ හැටියට හඳුන්වන නාම රූප ධර්මයන්ගේ පරම්පරාවක් හැටියට පැවතිලා අභාවයට යන දැසට ප්‍රකට වෙන සිතට හසු වෙන මේ ප්‍රකට අනිත්‍ය ධර්මය මුල් කොටගෙන අනුක්‍රමයෙන් අනිත්‍ය ලක්ෂණය අවබෝධ කොට ගන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මේ පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ බුලත් සිංහල අතුර 182 ඒ නිවසේ පදිංචිව සිටි රසික වීරකෝන් මහතා. අභාවයට පත්ව තෙමසක් ගතවීම නිමිති කොටගෙන ඒ මහත්මයා ඇතුළු ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීමේ අරමුණ ඇතිව දයාබර පියාණන් වන WMS වීරකෝන් මහත්මයා විසින් කම්කරු දෙපාර්තමේන්තුවේ සහකාර කම්කරු කොමසාරිස්වරයෙකු වශයෙන් සේවය කළ වයස අවුරුදු 46 දී අසනීප තත්ත්වයක් හේතු කොටගෙන අභාව ප්‍රාප්ත වුණු බුලත් සිංහල අතුර 182 නිවසේ විසූ ධනංජය රසික වීරකෝන් මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීමත් එවැගේම රසික මහත්මයාගේ මෑණියන් වූ මීට වසර 6කට ඉහතදී අභාව ප්‍රාප්ත වූ විශ්‍රාමලත් පාඨශාලාචාර්යනි HD විජේසිංහ මෞතුමියට පුණ්‍යානුමෝදනා කිරීමත් පරම්පරාවේ අභාව ප්‍රාප්ත වූ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් අරමුණු කරගෙන එවැගේම සුජීවත්ව සිටින රසික මහත්මයාගේ දයාබර පියාණන් වන වීරකෝන් මහත්මයාට ආශිර්වාද කරම කිරීම වීරකෝන් මහත්මයාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කිරීම එවැගේම රසික මහත්මයා අසනීප තත්ත්වයෙන් සිටින බව දැනගත් අවස්ථාවේ සිට ඖෂධ සපයා දීම සත්කාර කිරීම රෝහල් ගතව විට ළඟ නැවතී සිටීම ආදී වශයෙන් අවසන් කටයුතු දානමාන ආදී සියල්ල දක්වා උපකාර කළ සෑම සියලු දෙනාටම ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් දේශකයන් වහන්සේ ඇතුළු සැමට උතුම් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. සැමට දහම් අසන්නට අවස්ථාව සලස්වා දෙමින් තම තමන් සදහසිතින් ධර්ම ශ්‍රවණේ කරමින් මේ සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් ඉහින් ආරක්ෂා කරෙත්වා. දායකත්වයේ දරන WMS වීරකෝන් මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මීට තෙමස්සකට ඉහතදී මිය පරලෝ යන්නට යදුණු ධනංජය රසික වීරකෝන් මහත්මයාටත් ඒ වගේම වසර 6කට ඉහතදී මිය පරලෝ යන්නට යදුණු විශ්‍රාමලත් පාඨශාලාචාර්ය HD විජේසිංහ මෞතුමියත් ඇතුළු පරම්පරාගත සියලු ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භවගමන සුවපත් කර ගනිත්වා. කිසිඳු ආත්ම භාවයකදී අකල් මරණ වලටපත් නොවි නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලබන්නට සුවසේ ගුණ නුවණ වඩවාගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකින්නට මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි.